Order, please. Lipilekanadi Piliganvima, Garu Rajya Vyavasaya Saha Mahanawara Nagara Sangvardhana Amathyathuma.
Garu Niyojaka Kathanagatuwuni 2015 වර්ෂයේ සදා සීමා සහිත හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අංක 2 ගරු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය.
නමයි මතක් වෙන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2016 සහ 2017 වර්ෂ සඳහා ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අංක 3 ගරු තරුණ කටයුතු ව්‍යාපති කළමනාකරණ සහ දක්ෂින සංවර්ධන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය 2018 මම ඉදිරිපත් කරමි.
අංක 4 ගරු විදුලි සංදේශ ඩිජිටල් අතිටල් පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අංක 5 ගරු තිරසර සංවර්ධන සහ වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා.
අත නියෝජ්‍ය කතානායකතුමනි 2017 වර්ෂයේ සඳහා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු නවීන සානායක මන්ත්‍රීතුමා එමතුමා. ගරු සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි කැලණිය වනවාසල අංක 144 දාන ස්ථානයේ පදිංචි PDP එම්.3 මහතා ලැබෙන පෙත්සම් පිළිගන්නවා.
ගරු කබීර් හෂේ මාමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි හෙම්මාතකම සියඹලාව අංක H77 දාන ස්ථානයේ පදිංචි DM සමරසිංහ මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා පෙත්සම් 3යි. පෙත්සම් මහජන පෙත්සම් කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු කනක හේරත් මහතා වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකාර අමාත්‍යතුමාගේ නැසීමට.
නියෝජ්‍ය කතානායකතුමනි මම අහනවා. ගරු කතානායකතුමනි අයන්න 1 අරනායක මාවනැල්ල රඹුක්කන කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෝල නොමැත ගලිගම 4යි වරකපල 10යි රුවන්වැල්ල 8යි දෙහිඔවිට 4යි ධර්ණේගල 50යි ජටියන්තර 2යි බුලත්කොරුපිටිය 32යි එකතු 110යි ගරුවන්තුමා ලට අයන්න 2 අරනායක අදාළ නොවේ. අරනායක මාවනැල්ල රඹුක්කන කෑගල්ල අදාළ නොවේ. ගලිගම නිවාස 4යි නිවාස 4ම ලබා දී ඇත. වරකපල නිවාස 10යි නිවාස ලබා දී ඇත. රුවන්වැල්ල නිවාස 8යි පවුල් 7ක් සඳහා පමණක් මේ වන විට නිවාස ලබා දී තියෙනවා. එක නිවසක් එක පවුලකට නිවසක් ලබා දීමට තියෙනවා. ඒ වගේම දරණියගල නිවාස 50යි 50ම ලබා දී ඇත. යටියන්තර පවුල් 2යි නිවාස 2යි නිවාස 2ම ලබා දී ඇත. උලත් කෝපිටිය නිවාස 32යි පවුල් 24 සඳහා නිවාස ලබා දී ඇති අතර පවුල් 8 සඳහා නිවාස ලබා දී නැත. අයන 3 අරණායක මාවනල්ල රමුක්කර සහ කෑගල්ල ආදාළ නොවේ. ගලිගමුව 4යි වරකපල 10යි රුවන්වැල්ල 7යි දෙහිඔවිට 2යි දරණියංගල 50යි යටියන්තොට නැත බුලත් කොහුපිටිය 24යි එකතු 97යි 4 අයන 4 අරණායක මාවනල්ල රඹුක්කන කෑගල්ල ගලිගමුව සහ වරකපල අදාළ නොවේ. රුවන්වැල්ල 1යි දෙහිඔවිට 2යි දරණියංගල නැත යටියන්තොට 2යි බුලත් කොහුපිටිය 8යි එකතු 13යි 5 අරණායක මාවනැල්ල රඹුක්කන කෑගල්ල ගලිගමුව වරකපල අදාළ නොවේ. රුවන්වැල්ල 1යි 2013 වසරේදී රජය මගින් ඉඩම ලබා දී ඇති අතර වතු සමාගම් විසින් නිවසක් ඉදිකර දෙන සෙක් සමාගමට අයත් වතු නිවසක මේ වන විට පදිංචිව සිටි දෙහිඔව විට නිවාස 2යි වල්පොල් ග්‍රාම නිලධාරී වසමේ ලලන් වැලි සමාගමට අයත් සපුමල් කන්ද කොටසේ පදිංචිව සිටි එස් පද්මනාදන් සහ සුරේෂ් කුමාර යන අය 2016 වසරේ නායම් අධි අවධානම් වාර්තාවට ඇතුළත්ව ඇති අතර ඔවුන් පදිංචි නිවාස වතු සමාගමට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති නිවාස දෙකක් බව විමසීමේදී අදාළ වතු සමාගම දන්වා ඇත. කෙසේ නමුත් ඉහත සඳහන් පවුල් දෙක සඳහා වැවිලි මානව භාරය මගින් ඉදිකිරීමට යෝජිත නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස ලබා දීමට කටයුතු කරන බව වැවිලි සමාගම මගින් වැඩිදුරටත් දන්වා ඇත. ධර්ණය කළ අදාළ නොවේ. යටි අන්තොට 2යි වතු නිවාසවල හිමිකාරීත්වය වතු සමාගම් විසින් දරන බැවින් අදාළ ඉදිකිරීම සඳහා එම සමාගම් විසින් ඉදිරි කටයුතු කරනු ලැබේ. බුලස්සිංහල නිවාස 8යි අදාළ පවුල් 8 පදිංචි කරවීම සඳහා සුදුසු ඉඩමක් ලබා ගැනීමේදී ඉඩම් 3ක් පරීක්ෂා කිරීමට සිදු වූ අතර මුලින්ම යෝජනා වූ ස්ථානය ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය විසින් ප්‍රතික්ෂේප විය. ඉන් අනතුරුව යෝජනා කළ ස්ථානය සඳහා වතු වෘත්තීය සමිතිය විරුද්ධ විය. තෙවනුව අක්කර 91 නැමැති ස්ථානය පරීක්ෂා කරන ලදී. තෙවනුව පරීක්ෂා කරන ලද ස්ථානයේ යෝග්‍යතාව සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය විසින් මූලික භූ සමීක්ෂණ වාර්තාව 2018 8 9 දින වතු අධිකාරී වෙත යවා ඇත. ඒ අනුව පදිංචි කිරීම සම්බන්ධ ඉදිරි කටයුතු අදාළ වතු සමාගම් විසින් සිදු කරනු ඇත. තවද මෙම ව්‍යාපෘතිය ඇරඹීමට ප්‍රමාද වූයේ සුදුසු ස්ථානය තෝරා ගැනීම සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති හා පාලන අධිකාරිය හා අවතන් වූවන් අතර එකගතාවයකට ප්‍රවිණීමට නොහැකි වූ බැවිනි. ආ යන්න පැනන නොගී.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, පළවෙනි ප්‍රශ්නය මේ ඇමතිතුමා ලබා දුන්න මේ ප්‍රමාණයන් වල යම්කිසි වෙනසක් තියෙනවා. දැන් විශේෂයෙන්ම බුලත්කොපිටිය කළුපාන කියන වතුකරේ නිවාස 80ක් පමණ විනාශ වුණා. නමුත් අද වෙනකොට හදලා තියෙන්නේ අවසන් කරලා තියෙන 27යි. ඔබතුමා කියපු ආකාරයට නමුත් තව අවසන් කරන්න තියෙනවා, අවසන් කරලා ලබා දෙන්න තියෙනවා 13ක් විතර. ඊළඟට තව 40ක්ම අලුතෙන් හදන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ ওই සංඛ්‍යා ලබා දුන්න එක මේ වැරදි සංඛ්‍යාවටයක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම මේකේ අනිත් කාරණේ තමයි අර්ධ වශයෙන් හානි වුණු නිවාසවලට සමහර තැන්වල ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය ලැබිලා නැහැ. එහෙම නැත්නම් නිවාසයේ නිවාස ආධාරයක් ලැබිලා නැති තැන් තියෙනවා විශාල ප්‍රමාණයක්. මට ඔබතුමාට දෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව විශේෂයෙන්ම මේ ආපදා කල්මනා කරන අමාත්‍යාංශයේ මගින් ඉතාමත් කඩිනමින් දැන් අවුරුදු දෙකකුත් පැනලා අවුරුදු දෙකයි මාස හතරක් විතර වෙනවා. ඉතින් ක්‍රියාමාර්ගයක් ගන්න වැඩසටහනක් තියෙනවද? ඒ පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්න කටයුතු කරනවාද කියලා
කියනවා. අර මන්ත්‍රීතුමා, ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නේ 2016 වර්ෂයේ 2016 වර්ෂයේදී අපේ අමාත්‍යාංශයට ආපදා සංසේව මධ්‍යස්ථානයට වාර්තා වෙලා තිබෙන ප්‍රාදේශීය ලේකම්තුමාලා වාර්තා කරලා තියෙන අන්දමට ඒ වාර්තාවට අනුව තමයි මේ නිවාස සකස් කිරීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව තමයි අර මම කියපු ඉතුරු සංඛ්‍යාව නිවාස කීපෙ ඉදි කරන්න තියෙන. ඉදි කිරීමේදීත් ප්‍රශ්න තියෙන්නේ වතුවල වෘත්තීය සමිති වලින් ප්‍රශ්න ඇති කරනවා. ඒ වගේම වතු සමාගම් වලින් ඉඩම් ලබා ගැනීම ප්‍රශ්නයක් කරලා තියෙනවා. ඒ වගේම අපි ඔවුන් නිර්දේශ කරනු ලබන සොයාගන්න එකඟතාවය පළ කරනු ලබන ඉඩම සකස් කිරීමට යනකොට ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනයේ පරීක්ෂණය කර ලක් කරපුවාම ඒ ස්ථානයත් නායන යාමට නැත්නම් ආපදාවට ලක් වෙන ස්ථානය. එවැනි ස්ථානවල නිවාස ඇති කිරීම සඳහා අපට අමාත්‍යාංශයට මුදල් වැය කිරීමට පුළුවන්කම නැහැ. ඒගොල්ලෝ තවත් අනාරක්ෂිත ස්ථානයක තමයි පදිංචි කරවන්න එන්නේ. අන්න ඒ නිසා ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ප්‍රමාදයන් සුළු ප්‍රමාදයක් තියෙනවා. කීප ස්ථානයක විතරයි, ඉතාමත් සුළු සංඛ්‍යාවක් විතරයි. ඔබතුමා කියන අන්දමට වෙනත් ඔය මේ සංඛ්‍යාවල වැරදක් තියෙනවා නම් ඒ පිළිබඳව මට ලබා දෙනවා නම් ඒ මට සොයලා බලලා ඔබතුමාට වාර්තා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර්ධහානි සඳහා කරු මේ මන්ත්‍රීතුමනි, අපි මූලික අත්තිකාරම් ගෙවීම රුපියල් 10000ක අත්තිකාරම් ගෙවීම පමණයි සිදු කරන්නේ. අනිත් මුදල රජයේ තක්සේරු වටිනාකම ජාතික රක්ෂණ භාර අරමුදල විසින් සිදු කරන්නේ. එතන යම් ප්‍රමාදයක් තියෙනවා, කලක ඉඳලා එන එකක්. ඒක කඩනම් කර ගැනීමට අපි පියවර අරන් තියෙනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් අපේ මේ ප්‍රදේශවල නායෑම 100%ක් නායන තැන් වලින් ජනතාවගේ නිවාස වලින් අයින් කරලා තියෙනවා. ඊළඟට අර්ධ වශයෙන් නායන ස්ථාන කියලා හඳුනාගෙන තියෙනවා. නමුත් අයින් කරලා නැහැ. වැස්සක් හයියෙන් වැස්සොත් ලයින් වෙන්න කියලා තියෙනවා. එමත් නැත්නම් දැනුම් දීමක් කරනවා. ඉතින් මේගොල්ලන් හරිම අපහසුතාවයක මේ ජනතාව වැඩි 70%ක් තියෙන්නේ ඒ ප්‍රමාණය. ඉතින් වැඩිම ප්‍රමාණයක් 70%ක් පමණ ඒ නිවාසවල ඉන්නේ. වැස්ස වහිද්දි ළඟම තියෙන පන්සලට, පල්ලියට, කෝවිලට යනවා. එමත් නැත්නම් වැස්ස ඉවරනකම් එතන ඉන්න ඕනි. නව නිවාසය හදලා ඉවර කරන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ ගැටලුවට මම හිතන්නේ විශාල ගැටලුවක් වෙලා තියෙන්නේ ඒ නායන ප්‍රදේශවල ඉන්න ජනතාව. ඉතින් මේ වෙනුවෙන් මොකක් හරි ඉතාමත් කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. ඒ අතරම අර කළු පහන වතුකරේ ඒ වතු යායේ තිබ්බ ඒ නිවාස ටික ඔක්කොම යට වුණා. ඉතින් ඒ නිවාස ටික යට වුණා පමණක් නෙමෙයි, එතන නිවාසවලත් 50%ක් පමණ තමයි මම කියන මට දැන් මේ දැකලා තියෙන ආකාරයට නිවාස සංවර්ධනය වෙලා තියෙන. ඊට අමතරව ඒ මාර්ගය මුළුමනින්ම අබලං වෙලා තියෙන්නේ ඒ මාර්ගය. ඉතින් ඒ වතුකරේ ඉඳලා දරුවන් කිලෝමීටර් 6ක් යන්න ඕනි පාසලට, ළඟම තියෙන පාසලට, වතුකරේ පාසලට. ඉතින් මේ මහාමාර්ගයත් හදන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ විශේෂයෙන්ම අපේ මහාමාර්ග අමාත්‍යතුමා අපේ දිස්ත්‍රික්කයේ ඉන්න නිසා එතුමාටත් මතක් කරනවා කළුපහන වතු යායේ තියෙන මාර්ගය. ඒ මාර්ගය මම හිතන්නේ දරුවන් හැමදාම උදේට කිලෝමීටර් 6ක් පාසලට යන්න ඕනි මාර්ගය අබලම් වෙලා තියෙනවා 2016 මේ නායෑම නිසා. ඉතින් ඒක පිළිසකර කරලා දෙන්න කියලත් ඔබතුමාගේ ඉල්ලීම කරනවා. ඒ වගේම අර අපි නායන ස්ථානවල ඉන්න 70%ක් පමණ ජනතාවට යම්කිසි පිළියමක් ලබා දෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවාද කියලා ඉල්ලීම කරනවා.
වතු යටතල පහසුකම් අමාත්‍යාංශයේ යටතේ තමයි අභ්‍යන්තර මාර්ගවල සම්වර්ධනයේ මම දන්න විදිහට. මොකද ගරු ඇමතුමා මහමාර්ග ඇමතුමා පිළිතුරු දෙවි මාර්ග සම්බන්ධව අනෙකුත් අපි අමාත්‍යාංශය යටතේ ගත යුතු ක්‍රියාමාර්ග සියල්ලම අපි ආපදාවට ලක් වෙච්ච හැම පවුලකටම අවශ්‍ය දරුවන්ගේ පොත්පත්, ඒ වගේම ඇඳුම් පැළඳුම්, ඒ වැහි කබාය, ටෙන්ට් රෙද්ද, මේ සියල්ලම අපි ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අර්ධහානි ආපදා මේ ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනය විසින් මේගොල්ලන්ට අනතුරුදායක තැන් හඳුනාගෙන ඒ උදවියට ආපදා අවස්ථාවේදී ඉවත් වීමට කියන්නේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වැනි ස්ථාන හානියටපත් වෙනවා නම් ඒ හානියටපත් වීම අවස්ථාවේදී අපිට මැදිහත් වීමට අවකාශය තියෙනවා. ඒ අනුව තමයි අපි ඔවුන්ට නිවාස ඉදිකිරීමට කටයුතු කරන්නේ. මහාමාර්ග ඇමතුමා පිළිතුරු දෙයි ඉතුරු කැලේ.
ගරු කබීර් රෂීම් ඇමතුමා.
මම
මේ කබීර් රෂීම් ඇමතුමාගේ
මම උත්තර දීලා
මේකෙන් පස්සේ
ඔබතුමාට ඉඳ දෙන්න.
මේ උත්තරෙන් පස්සේ ඔබතුමා කතා
කරනවා. මේ කනක හේරත් ගරු මන්ත්‍රීතුමා ආපු කෑගල දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්න පිළිබඳව නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම නාය යෑමෙන් පසුව 2016න් පසුව අරණායක මැතිවරණ කොට්ටාශයේ නිවාස 850ක් අලුතෙන් හදන්න ආපදා අමාත්‍යංශ වගේ ආදිවාසයෙන් කටයුතු කරා. ඒ වගේම ප්‍රදේශයේ හානි වූ පාරවල් වටේටම හදන්න පටන් ගත්තා. මේ වතුකරේ කළුපහන පාර විශේෂයෙන්ම මහමාර්ගයට අයිති නොවුණත් ඒක පළාත් සභා යටතේ පාරක් වුවත් අපි ඒක වහාම ඉදිරියේදී හදන්න කටයුතු කරන බව ඔබතුමාට කියන්න කැමතියි. ඒ වගේම ග්‍රාමීය පාරවල් ටිකත් අපි හදන්න ප්‍රතිපාදන දාලා තියෙනවා. ඔබතුමන්ලගේ කණ්ඩායම ඒකට විරුද්ධ වුණා කිව්වා. ඉතින් ඉඩ දෙනවා නම් හදන්න ඕනෑම පාරක් හදන්න ලැහැස්ති. ප්‍රශ්නේ තියෙන්නේ මේ එක එක්කෙනා ඒකට විරුද්ධ වෙනවා.
බොහොම ස්තුතියි ආශිර්වාදනායක කරගන්න මන්ත්‍රීතුමා.
ඔබතුමාගේ පිළිතුරේ සඳහන් කළා මේ ඉඩම් ලබා ගැනීමේදී ඇති විවිධ ගැටලුව මේ වතු සමාගම් එකල වතු සමාගම් එකඟවන්නේ ඉඩම් අපි ලබා ගත යුතුයි කියලා. මේ වතු සමාගම් වලට බදු දී තියෙන ඉඩම් ඔබතුමා දන්නවා රජයට අයිති ඉඩම්. ඒ නිසා ඒ කිවිසුම් මනුව රජයට තියෙන පරමායිතිය සහතික වෙලා තියෙනවා රන් කොටස් වල අයිතිය හැටියට. ඒ රන් කොටස් වල අයිතිය තියෙනා වූ රජයට ඒ ඉඩම් සම්බන්ධයෙන් තීරණ ගැනීමට තියෙනා වූ බලය ක්‍රියාත්මක කරමින් ඒ ඉඩම් තමන්ට ඕන තැන්වලින් අවශ්‍ය තැන්වලින් ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ඔබතුමන්ගේ ආණ්ඩුව මැලි නොවිය යුතුයි කියා කියමින් එක කාරණයක් අපේ රත්නපුර දිස්ත්‍රික්කයට දැන් දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු දෙකක් පැවතුනා. ඒ දෙකේදීම ජාතික රක්ෂණ බාර අරමුදලෙන් හා බාණ්ඩාගාරයෙන් ලැබෙන්න තියෙන රුපියල් මිලියන 100 ගණක් මේ මිනිස්සුන්ගේ වන්දි පූර්ණණයට තාම ලැබී නැති බව තමුන්නාසේට මන් දන්නවා.
රංගේ බණ්ඩාර ඇමතුම ඔබතුමා උත්තර දෙනවාද? නැත්නම් කනක හේරත් මන්තුමා
ඔබතුමා. ගරු ඇමතුමා, ඔබතුමා මුදල් යොදවලා තියෙන ග්‍රාමීය මාර්ගවලට අපේ කිසිම විරෝධතාවයක් නැහැ. පළාත් පාලන ආයතන වලින් ඉල්ලීමක් කරන්නේ ඒ ඇස්තමේන්තු කිරීම සහ ඒ පිළිබඳව පරීක්ෂා කිරීම පමණක්. ඒ බලය ලබා දෙන්න මූල්‍යම අයිතිය ඒ RDA එකට ලබා දීලා, ඒ වගේම මුදල් ගෙවීම, ඒ වගේම කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම, මේ සියල්ලක් RDA එකට ලබා දෙන්නත් අර ඒ ප්‍රමිතියකට අනුව කරනවාද කියන එකත්, ඒ වගේම ඇස්තමේන්තු කරන අයිතිය පළාත් පාලන ආයතනයට ලබා දෙන්න කියලා තමයි ඉල්ලීම කරන්නේ. එදා සංවර්ධන කමිටුවේ ඔබතුමා එදා හිටියේ නැහැ. එදා අපි යෝජනාව ඉදිරිපත් කරා.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 2, ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ඇසීමට
මම අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
එතුමා අහන ප්‍රශ්නේ 2010 වර්ෂයේ සිට මේ දක්වා අත්අඩංගුවටගත් ප්‍රමාණයන් අහනවා. කේරළ ගංජා අත්අඩංගුවට ගෙන තිබෙනවා කිලෝග්‍රෑම් 4399යි ග්‍රෑම් 967ක්, හොරයින් ග්‍රෑම් කිලෝග්‍රෑම් 1631යි 747ක් ග්‍රෑම්, කෝකේන් 1913යි කිලෝග්‍රෑම් 175යි ග්‍රෑම්. ඊළඟට එක අත්අඩංගුවට ගත් එම මද්‍රව්‍ය රස පරීක්ෂක විශ්ලේෂණය සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර මද්‍රව්‍ය හඳුනා ගැනීමෙන් අනතුරුව ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝග අනුව එම මද්‍රව්‍ය ගරු මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ ප්‍රසිද්ධියේ විනාශ කරනු ලබයි. දෙක 2010 වර්ෂයේ සිට 2018 සැප්තැම්බර් 20 දින දක්වා කේරළ ගංජා, හොරයින් සහ කෝකේන් යන මද්‍රව්‍ය සමග පුජ්ජලීන් 2,577 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2,777 දෙනෙක්. ඊට පස්සේ 2010 වර්ෂයේ සිට 2018 සැප්තැම්බර් 20 දින දක්වා කේරළ ගංජා, හොරයින් සහ කෝකේන් යන මද්‍රව්‍ය සමග විදේශික පුජ්ජලීන් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිනවා. විදේශිකයින් 230 දෙනෙක් ඈ පැනන නොනගි.
පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන බැලුවට පස්සේ පේනවා මේ ප්‍රශ්නේ බරපතලකම. හෙරොයින් කිලෝග්‍රෑම් 1600 ගාණක්, ඒ වගේම කොකේන් කිලෝග්‍රෑම් 2000කට ආසන ප්‍රමාණයක් අත්අඩංගුවමුත් එහෙමම තිබෙනවා. දැන් ඔව් කිලෝග්‍රෑම් 4000 ගාණක්. එතකොට මේ දැන් අර මේ කලාපයේ මද්‍රව්‍ය කේන්ද්‍රයේ බවට ලංකාව පත් වෙලා තිබෙන්නේ. ඒක කාලයක් තිස්සේ මේක වර්ධනය වෙලා දැන් ඇත්තම ගත්තොත් අපේ පාසල් සිසුන් අතර පවා මේ මද්‍රව්‍ය ප්‍රචලිත වෙලා තිබෙනවා. ඒක මම දැනගන්න කැමතියි, මේ අනතුර බරපතල ලෙස තේරුම් ගත්තා නම් මේ වැළැක්වීම සඳහා, රටට මද්‍රව්‍ය ගෙන එන එක වැළැක්වීම සඳහා මේ විශේෂයෙන් තරුණයන් සහ පාසල් දරුවන් අතර මේ මද්‍රව්‍ය භාවිතා වැළැක්වීම සඳහා ආණ්ඩුව අරගෙන තිබෙන කඩිනම් ක්‍රියාමාර්ග මොනවද කියලා?
ඒ පිළිබඳව ක්‍රියාමාර්ග රාශියක් ගත්ත බව අපි දන්නවා. නමුත් අමාත්‍යාංශයේ හැටියට වගකිව යුතු පිළිතුරක් ඔබතුමාට අපි ලැබෙන සලස්වන ඒ අතුරු ප්‍රශ්නෙට. නිසා පියවර ගන්න බව නම් අපි දන්නවා. නමුත් ප්‍රශ්නේ බරපතලයි.
අතුරු ප්‍රශ්න තියෙනවා
බල අහන්න පුළුවන්. ඔබතුමා උත්තර දෙනවා. සාමාන්‍යයෙන් ඔබතුමා එවනවා උත්තර එවනවා. මම දෙවෙනි අතුරු ප්‍රශ්නත් අහලා තියන්නම්. උත්තර දෙනවා. බොහොම ස්තුතියි ඔබතුමා මේ ඒ වැඩේ කරලා තිබුණා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමා යොමු කරන්න. මම මේ අහන්නේ තුන්වෙනි අවස්ථාවට මේ පොලිස් ආරක්ෂක සහායකයින් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා දැන් මාස ගාණක් කල් අරගෙන තිබෙනවා. ඒ කටයුතු සිද්ධ කරලා අවසන් කරන්නේ කවදාද කියන එක පාර්ලිමේන්තුවේ දැනුම් දෙන්න.
ගරු ඇමතුමා උත්තරේ වෙනවා. හරි, බොහොම ස්තුතියි.
තුන්වෙනි ප්‍රශ්නය ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මන්ත්‍රීතුමා. හතරවෙනි ප්‍රශ්නය ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා අධ්‍යාපන අමාත්‍යතුමාගේ නැසීමට. ඔනරබල් ඩග්ලස් දේවානන්ද.
කර්කන්රේන් ගෞරව
මේ ඒක ඔබතුමාගේ මම ඔන්න කියන්න. කමන්නේ ධාරයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්නේ ඇත්තටම මේ මගේ අමාත්‍යාංශයට යටතට වැඩන එකකුත් නෙමේ දැන් සංස්කෘතික අමාත්‍යාංශයට වැඩන එකක් නමුත් මම මේ උත්තරේ දෙන්නම් අයන්න එක 2005 වෙනි දිනදී අංක 11 30 ඉරාක් 22 දරන ගැසට් නිවේදනයේ මගින් සිදු කර ඇත්තේ වන ආඥා පනතේ අංක 3 වගන්ති යටතේ වන සම්පත් හා පරිසර අමාත්‍ය මහින්ද විජේසේකර අමාත්‍යවරයා විසින් නකල්ස් වනාන්තරයේ වර්ෂ 2000 අප්‍රේල් 10 වන දින සිට සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමක් වේ. උක්ත සඳහන් ගැසට් නිවේදනයේ මගින් ලෝක උරුම තත්ත්වයක් ලැබී නැත. එසේ වුවද 2010 7 18 වන දින පවත්වන ලද එක්සත් ජාතීන්ගේ ලෝක උරුම කමිටුවේ සැසිවාරයේදී නකල්ස් කඳුවැටියද අයත්ව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුම වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 2005 5 වෙනි දින ඇති අංක 11 අංක 1130 22 දරන ගැසට් නිවේදනයේ මගින් නකල් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල දක්වා ඇති ප්‍රදේශ සංරක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ උඩුදුම්බර පාතදුම්බර හා පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මිනුම් අනුරේකන අංක මහා ඉරාක් UDD ඉරාක් 98 ඉරාක් 985 ඇතුළත් මායිම් උපලේඛනය මාතලේ දිස්ත්‍රික්කය උකුවේල රත්තොට ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මිනුම් අනුලේඛන අංක මා ඉරාක් නකල්ස් ඉරාක් 97 ඉරාක් 39 ඇතුළත් මායිමේ උපලේඛනය මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේගම හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මිනුම් අනුලේඛන මා ඉරාක් නකල්ස් ඉරාක් 98 ඉරාක් 10 ඇතුළත් මායිම් උපලේඛනය තුන්වෙනි එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක උරුම කමිටුව 2010 7 18 වන දින පවත්වන ලද සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුම වනාන්තරයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒට නකල් වනාන්තර පද්ධතිය ශ්‍රීපාද වන ස්වාභාවික රක්ෂිත හා හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළත් වේ. ඉන්පසු පවත්වන ලද කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකාවේ නකල් සංරක්ෂණය වනාන්තරයේ ලෝක උරුම තත්ත්වයෙන් ඉවත් කිරීමට යෝජනා වී නැත. ඒ අනුව නකල්ස් කඳු ඇටිය ලෝක උරුම තත්ත්වයෙන් ඉවත් කිරීමේ අවධානමක් දැනට නැත. ආයන්නේ එක කලමනාකරණ පහසුව සඳහා නකල්ස් වනාන්තර පද්ධතියට අන්තර්ගත පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහිදී ඉඩම් අයිතිය නිශ්චිතව හඳුනාගත් ඉඩම් වලට වන්දි ගෙවීමක් කරමින් අත්පත් කරගනු ඇත. 2. මෙම ක්‍රියාවලියේ මූලික අදියර සිට භුක්තිය පවරා ගන්නා ලද අදියර දක්වා විවිධ අදියරයන්හි පවතින ඉඩම් කැවලි 423ක් ලග්ගල රත්තොට මිනිපේ මැද දුම්බර පන්විල උඩු දුම්බර උඩපලාත අඹංගඟ කෝරළේ යටවත්ත නාවුල සහ ගඟ ඉහළ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පවතී. අදාළ නොවේ.
நன்றி கௌரவ அமைச்சர் அவர்களே மேற்படி மரபுரிமை பிரதேசத்தில் அமைந்துள்ள காணிகள் தனியார் சுற்றுலா ஹோட்டல் உரிமையாளர்களுக்கு விற்கப்பட்டுள்ளதா குறிப்பாக நக்லஸ் பாதுகாப்பு வனப்பிரதேசத்தில் அமைந்துள்ள பெருந்தோட்ட கூட்டு ஸ்தாபனத்துக்கு சொந்தமான மெதவத்த தோட்ட காணியிலிருந்து 35 சதுர ஏக்கர் பரப்பளவுள்ள காணி 1 ஏக்கர் 2775 ரூபாய் வீதம் மிக குறைந்த விலையில் தனியார் நிறுவனம் ஒன்றுக்கு விற்கப்பட்டுள்ளதாக கூறப்படுகின்றது. அது உண்மையா?
கரு நியோஜ கதாநாயக துமனி கரு மந்திரி துமனி மே பிலி பந்தோ மட்ட எக்கவார உத்தரையாக தின்னா புலுவக்கமாக நே சோயா பாலா அப்படி உத்தரையாக தின்ன புலுவக்கமாக தீரும்.
மேற்படி மரபுரிமை பிரதேசத்திற்கென ஏற்கனவே 21,000 ஹெக்டர் காணியும் பின்னர் மேலும் 14,000 ஹெக்டர் காணியும் உள்ளடக்கப்பட்டுள்ளதாக கூறப்படுகின்ற நிலையில் தற்போதைய நிலையில் மேற்படி மரபுரிமை பிரதேசத்தில் உள்ள மொத்த காணியின் அளவு எத்தனை ஹெக்டர் என்று கூற முடியுமா?
ඒකත් ඉඩංගවල ප්‍රමාණය කියන්න පුළුවන් කමක් නැහැ. අත් වශයෙන්ම මේ දැන් මේ විෂයපතේ අයිති වෙන්නේ අපේ විජේදාස රාජපක්ෂ ගරු ඇමතුමාගේ විෂයපතේට. ඒ නිසා ඉදිරියේදී එතුමා මේ සම්බන්ධයෙන් ඔබතුමාව දැනුවත් කරයි.
Thank you. ප්‍රශාංක පහ ගරු හේෂාවිතානගේ මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමා හා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගේ නැසීමට
මහානව ගෞරව නියෝජක තනතුරු. පළවෙනි ප්‍රශ්නය භූවිද්‍යා පතල් කාර්යාංශ විසින් වාර්තා කර ඇති පරිදි කාර්යාංශය මගින් ව්‍යාපෘති නාමයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන අතර ගොඩකවල වැලිගේ පොළ සහ ඕපනාය ගැන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් වලට අදාළව බලපත්‍ර නිකුත් කර ඇති බලපත්‍ර ලාභීන් සම්බන්ධව විස්තර ඇමනුම් එකේ ඉදිරිපත් කරමි. ගරු මන්ත්‍රීතුමා ඒක කියවන්න ඕනේද නැත්නම් සභාගත කරන්නද?
හා හරි.
දිග ලොකු එකක් තියෙන්නේ සභාගත කරන්න. දෙක එතුමා අහනවා වංචනික ලෙස සැකසු බලපත්‍ර යොදා ගනිමින් අනවසර වැලි හැරීම් ගල් කඩීම් ක්‍රියාකරගෙන සිදුවන බව දන්නේද? දන්නවා. එහෙම දේවල් සිද්ධ වෙනවා. එවැනි ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් නවත්ලා දීමට ගන්න ලැබු පියවර වශයෙන් වංචනික ලෙස සකස් කරන ලද බලපත්‍ර මගින් ප්‍රවාහනය සිදු කරන අවස්ථාවේදී පොලිසිය මගින් එම පුද්ගලයන් සඳහා නඩු පැවරීම සිදු කරනු ලබන අතර එම බලපත්‍ර සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිසිය වෙත අදාළ තොරතුරු අනලස්ස ලබා දීම භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් දැන්ටමත් සිදු කරනු ලබනවා. මෙවැනි වංචනික ආකාරයෙන් ව්‍යාජ බලපත්‍ර සකස් කරන ආයතන වැටලීම් කර නීතිමය පියවර ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්වී පියවරගෙන ඇති අතර එම බලපත්‍ර යොදා ගනිමින් කැණීම් හා ප්‍රවාහන කටයුතු සිදු කරන ලබන පුද්ගලයන් නීතිය රැහෙන්ට අසු කරගෙන එම පුද්ගලයන්ගේ ලොරි රථ අසාධු ලේඛනගත කිරීමටද කාර්යාංශය මගින් සිදු කරනු ලබනවා. වංචනික ව්‍යාජ බලපත්‍ර සකස් කරන ස්ථාන හා පුද්ගලින් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය හා පරිසර පොලිසිය දැනුවත් කර එම පුද්ගලයින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහභාගිත්වය ඇතිව නීතිය රැහැන්ට අසු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත අතර කාර්යාංශයට අදාළ විශේෂ වැටලීම් ඒකකයක් මගින්ද ලැබෙන තොරතුරු මත එවැනි ස්ථාන පුද්ගලයින් වැටීම් කරලා අත්අඩංගුවට අරගෙන නීතිමය කටයුතු කරනවා.
ගරු නියෝජක කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අහන ගමන් මෙතුමා ගොව වංචනික ලෙස සැකසූ බලපත්‍ර යොදාගනි විවිධ වූ අනවසර වැලි හැරීම් ගල් කැඩීම් ක්‍රියාත්මක වෙන බව එතුමා දන්නවා කියලා, අමාත්‍යාංශය දන්නවා කියලා. ඉතින් අපි කනගාටු වෙනවා අමාත්‍යාංශය දැනගෙන මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග අරගත්තට ප්‍රතිඵලදායක නොවිලා තියෙන එක ගැන. මම ඔබතුමාගේ අහන්න කැමති පළවෙනි අතුරු ප්‍රශ්නයේ විදියට මේ රටේ රාජ්‍ය ආයතන වලින් කිහිපයක් අද වෙනකොට ජනතාව නම් කරලා තියෙන දූෂිත රාජ්‍ය ආයතන. උදාහරණයක් විදිහට රේගුව කියන ආයතනය තුල වෙන මගඩි වැඩ, හොර වැඩ ගැන රටේ ජනතාව අතර හොඳ ප්‍රසිද්ධියක් වුණා. ඒ වගේ මම ඔබතුමාට කියනෝ කාරුණිකව අද වෙනකොට භූවිද්‍යා හා පතල් කැණීම් අමාත්‍යාංශයත් මේ ආයතනයත් භූවිද්‍යා හා පතල් කැණීම් ආයතනයත් ඒ தத்துவෙට වැටලා තියෙනවා. මොකද ඔබතුමාට දෙන්න පුළුවන් මේකට නිදසුන් සහිතව මේ වෙනකොට මනම්පිටිය ප්‍රදේශයේ ගංගාශ්‍රිතව වැලි කැණීම් ප්‍රදේශයේ ජනතාව නතර කරලා භූවිද්‍යා පතල් කැණීම් අමාත්‍යාංශ ආයතනය මැදිහත් වෙලා වෙනම සමාගමක් කරා කෙරෙන. ඒ වැලි ටික මේ කොළඹ ඉන්න මිනිස්සුන්ට, ලොරි රථවලින් වැලි ටිකක් ඇදලා ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඒ තියෙන අයිති අහිමි කරලා අද වෙනර අර දාණේ හැදුවට පස්සේ බුද්ධ පූජාව ඉස්සෙල්ලා අයින් කරනවා වගේ අද වෙනකොට එක්තරා වැලි රජ්ජුරුව කියන පොළොන්නරුවේ නමකට අයින් කරලා තියලා තමයි අනිත් මිනිස්සුන්ට වැලි ලොරියකට සල්ලි වලට වැලි ටික දෙන්නේ. භූවිද්‍යා පතල් කැණීම් ආයතනය මේ තා දුරට දේශපාලනීකරණය වෙලා තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් එක් එක් කණ්ඩායම් වල අවස්ථා වෙනුවෙන් පෙනී හිටීම තුළ රටේ ජනතාවට උතුමා එක හොයාගන්න පුළුවන් ඒ පැත්තකින්. ඒ නිසා මේ රටේ අහිංසක මිනිස්සුන්ට සමානව සේවය කළ යුතු ආයතනයක් මේ වගේ දේශපාලනීකරණය වෙලා මේ වගේ රටේ අහිංසක මිනිස්සු හිර කරලා තියෙන එක ගැන ඔබතුමා මම හිතන්නේ ගන්න පියවරක් තියෙනවද? පුළුවන් වෙයිද දන්නේ නැහැ පියවරක් ගන්න.
ඔව්, ඇත්තටම එකක් කියනවා මේ දැන් නෙමෙයි මේක ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ දූෂණයේ වංචන වෙනස දිනු ස්ථානයක් වෙන දැනගෙන තමයි අතිගරු ජනාධිපතිතුමා අර මෙතෙක්කල් සම්ප්‍රදාන කුලව ජනාධිපතිවරයා බාරගන්නේ මුදල් අමාත්‍යාංශය එහෙම බාරගන්නේ නැතුව මුදල් අමාත්‍යාංශය බාරගන්නේ නැතුව පරිසර අමාත්‍යාංශය බාර අරගෙන මේක නිවැරදි කිරීමේ කටයුතු තමයි මේ කාර්යය වෙලමිලා තියෙන්නේ. එතකොට මේකේ වංචා දූෂණ සිද්ධ වෙනවා ඒක පිළිගන්නවා. නමුත් ඒක ඒ සඳහා තමයි අපි විශේෂ වැටලීම් ඒකකයක් යොදලා තියෙන්නේ. නැත්නම් විශේෂ වැටලීම් ඒකයක් අවශ්‍ය නැහැ වංචා දූෂණ සිදු වෙනවා කියලා දන්නේ නැත්නම් දන්නේ හින්දා තමයි විශේෂ වැටලීම් ඒකයක් හදලා තියෙනවා. විශ්‍රාමික මේජර් ජයන්ත මැතිතුමාගේ සභා ප්‍රධානත්වයෙන් ඒ ඒකකයේ ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා කටයුතු කරනවා. ඒ වගේම වැලි කිලපුවාම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ වැලි ගොඩ දැමීම පහුගිය කාලේ ඉවක් බවක් නැතුව සිදු වෙච්ච හින්දා සමහර ගංගා කැලණි ගඟ වගේ දේවල් මුහුදටත් වඩා ගැඹුරු විදිහට වැලි කැණීම් කටයුතු කරලා පරිසරයට දරුණු අපරාධ සිද්ධ වෙලා තියෙනවා. ඒවා යාවත් කාලන කිරීම මේ දවස් සඳහා කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ වගේම වැලි ප්‍රවාහනය ගැන කතා කරපුවාම අපිට ගොඩක් දුෂ්කරතා ආවා. මොකද මේ වැලි ප්‍රවාහනයට අපිට සමහර තැන්වලදී බැනුම් අහන්න වෙනවා මේ වර්තමාන රජයට වැලි ප්‍රවාහනයට පස් ප්‍රවාහනයට දැඩි නීති දාලා තියෙනවා කියලා. මෙවැනි අක්‍රමිතා සිදු වෙන හින්දා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දැඩි නීති පනවන්න හේතු වුනේ. අපි දන්නවා මේ දැඩි නීති පැනවීම නිසා සමහරට වංචනික පුද්ගලයා තමුන්ට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන් විවිධ උපක්‍රම දාලා. නමුත් අසාධාරණව කටයුතු කරන පුද්ගලයාට තමයි මේ නීති ගොඩක් බලපාන්නේ. ඒකනත් අපි කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමන්ලාගේ ප්‍රශ්න අපිට ආවා පොඩි ලොරියක් ලොකු ලොරියකට යන්න බැරි පාරවල් වලට වැලි ලොරියකට පර්මිට් ගත්තාම ඈත ඉඳන් එන වැලි ලොරිය ලොකු ලොරියකින් එන්නේ ප්‍රශ්න තියෙනවා කියලා. දැන් අපි ඉදිරියේදී බලනවා ලොකු ලොරියකින් බාලා ප්‍රවාහන අපහසුකම නිසා පොඩි ලොරියකින් හරි ට්‍රැක්ටරයකින් හරි වැලි ටික ගම ඇතුළට ප්‍රවාහනය කරද්දී අර ලොකු ලොරිය බලපත්‍රය භාවිතා කරමින් ලබා දීපු බලපත්‍රය භාවිතා කරමින් පැය 24ක් අතුරත ප්‍රවාහන කටයුතු කරමනත් මේකේ ලොකු ප්‍රශ්න තියෙනවා. මොකද මේ ඔබතුමා කියන දෙක හරි ගරු මන්ත්‍රීතුමා වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. ලොකු ප්‍රශ්න තියෙනවා. ඒක සඳහා අපිට කාලයක් තිස්සේ අර අද මේ තත්ත්වෙට වැටී තියෙන එක කියන එකට මම විරුද්ධ වෙනවා. නමුත් මේක කාලයක් තිස්සේ මේ ප්‍රශ්නෙට මේ يعني නීති රීති නැතුව වැලි ගොඩ දැමීම්, පස් කැපීම්, ගල් කැඩීම් මේවා සිද්ධ වුණා. ඒක තමයි නීති පවත්වන්න ගිහිල්ලා යම් අපහසුතාවයකට අපි ඔක්කොමලා පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඉදිරියේදී සාධාරණ පුද්ගලයා ඔක්කොමද ලිහිල් කරන්න කියන දේ අපි කටයුතු කරනවා.
බුදුමයි දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා මේ වැලි ඛේද වාචක නිසා ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ආසනෙත් විශාල ප්‍රශ්නයක් තියෙනවා. මම ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාට අවධානය යොමු කරන්න කැමතියි. රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තම අහිංසක මිනිහෙකුට පතලක් කපා ගන්න ගඟේ ඉල්ලන් ටිකක් හොද ගන්න ඔබතුමාලගේ අමාත්‍යාංශයේ සංවේදී වෙන්නේ නැහැ. මම කියන්නේ ඒක නීති විරෝධී නොවන ආකාරයෙන් කළ යුතුයි. නමුත් අහිංසක සාමාන්‍ය පුද්ගලයෙකුට වැලි ටිකක් ගොඩදා ගන්න නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අවස්ථාවක් නැහැ. නමුත් අද වෙනකොට විශාල විදියට ජාවාරම්කරුව භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ සහයෝගය ඇතිව විශාල වශයෙන් කරගෙන යනවා. මම නියෝජනය කරන රක්වාන මැතිවරණ කොට්ටාසේ වැලිගමුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අපි සම්බන්ධීකරණ කමිටු තීන්දුවක් ගත්තා පස් කපා වැලි සෝදන මේ වැඩසටහන නවත්තන්න කියලා. නමුත් භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ ඉහළින් එන සහයෝගයේ ශක්තියක ප්‍රාදේශීය ලේකම්වරයා නොසලකා ඇරලා මේක ක්‍රියාත්මක වෙන නිසා මම අද ඉල්ලීමක් කරනවා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා විදියට ඔබතුමාගේ අමාත්‍යවරයා ගරු අතිගරු ජනාධිපතිතුමා මේ වෙනුවෙන් මේ ප්‍රාදේශීය ලේකම්වරයා නොසලකා වැඩ කිරීමට භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ තියෙන හයිය මොකක්ද? මේ තරම් මුදලට නිලධාරී විකිණීම පිළිබඳව යම් පියවරක් ගන්න කටයුතු කරනවාද කියලා පිළිතුරු ඔබතුමාගෙන් බලාපොරොත්තු
වෙනවා. ඔව් ඇත්තටම ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා සංවේදී විදියට පරිසරය ගැන බලලා කටයුතු කිරීම ගැන ඒ වගේම ජනතාව ගැන හිතීම ගැනත් ස්තුතිවන්ත වෙනවා. අද අපිට මේ ඉවක් බවක් නැතුව පතල් හැරීම යන්ත්‍රෝපකරණ පාවිතා කරලා පතල් හාරලා ඒක යථා තත්ත්වයට පත් කරලා නැතුව රටෙන් ඒ ස්ථානයෙන් පැනලා යෑම විවිධ අය සමග ඔබතුමා කෝ වගේ විවිධ අය සමග එකතු වෙලා මේ තියෙන හොරජාවාරම් නවත්තන්න ගිහලා තමයි අපිට මේ නීති රීති පද්ධතියක් දාන්න සිද්ධ වුණේ. අපි අමාත්‍යාංශයේ වශයෙන් විශේෂයෙන්ම පිළිගන්නවා මේ නීති රීති පද්ධතිය නිසා යම් පසුබෑමක් රටේ ජනතාව ලක් වෙලා තියෙනවා කියලා. එතකොට අපිට පරිසරය ආරක්ෂා කරන්නත් ඕනි, අනාගත පරපුරට හොඳ රටක් බාර දෙන්නත් අවශ්‍යයි පරිසරය ආරක්ෂා කරමින්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේ මෙතෙක් පුරුදු වෙලා තිබිච්ච ඉවක් බවක් නැතුව පරිසර හානිය අපිට නවත්වන්න සිදු වුණා. එතෙන්දී ඒ ඒ ඒ ඉවක් බවක් නැතුව පරිසර හානි කරමින් කරන ලද ක්‍රියාදාම වලදී ඒ යැපෙන පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ අයට යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අපි විටින් විට විටින් විට එක පැත්තකින් අපි නිතර නිතර අධිකරු ජනාධිපතිතුමාගේ මෙහෙවීම සම්බන්ධීකරණය මත අපි විටින් විට මේ මේ දාන ලබා දෙන නීති රීති පද්ධතිය ලිහිල් කරන්න කටයුතු කරනවා. හැබැයි බොහොම පරිස්සමෙන්. මොකද අපි දන්නවා නීති පද්ධති ලිහිල් කරනකොට මේකෙනුත් ප්‍රයෝජනය ගන්න ජාවා ආරම්කාරය. ඒකද බොහොම පරිස්සමෙන් එක කරනවා. ඒ වගේම ඔබතුමාගේ මහජන නියෝජිතයෙක් වශයෙන් ඔබතුමා ගමේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන ගරු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබතුමාගේ තියෙන තොරතුරු දත්තය අපිට ලබා දෙන්න අපි ඒ ගැනත් ඒක විශේෂයෙන් මේක කටයුතු කරන මොකද අපි ආඩම්බරයි ඔබතුමා වගේ මන්ත්‍රීවරයෙක් මේ වගේ ප්‍රශ්න අහලා මේ තමුන්ගේ ගම ගැනත් පරිසරය ගැනත් හිතන එක ගැන. ඉතින් ඒ කාර්යාංශයේ ලව්ව අපි විශේෂ කාර්යාංශයක් පිහිටවලා තියෙනවා. ඒ කාර්යාංශ ළඟින් කටයුතු කරනවා. ඒ වගේම අර අධිකරු ජනාධිපතිතුමා ඔබතුමා ওই ප්‍රශ්නේම ගැන සැලකිල්ලට අරගෙන අර ශිල්පීය කැණීම් ඒ කියන්නේ අතින් කපලා උදැල්ලෙන් කපලා මැණික් පතල් කරන අයට නිදහස දීලා තියෙනවා දැන්.
පස්සේ මිනිස්සු ගඟේ ඒ වැඩේ කරා පස්සේ ස්ටීප් එකෙන් ඇවිල්ලා ඔක්කොම අල්ලගෙන ගිහිලිලා උසාවි දැම්. ඉතින් එහෙමනම් මම හිතනවා ඒක
හොඳ වැඩක්. ඔබතුමා දැන් ඔබතුමා හරි ඔබතුමා ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට ස්තුතිවන්ත වෙන්නෙත් ඒක තමයි. ඔබතුමා මේක යථාර්ථයේ ගමේ ඉඳගෙන දකිනවා මේක වෙන සිද්ධිය දිහා. අපි දැක්ක පහුගිය දවස්වල මේ ස්ටීප් එකේ ක්‍රියාකාරකම් නිසා අහිංසක මිනිස්සු මැරිලා තියෙනවා දුවන්න ගිහිල්ලා. ඒ කියන්නේ බලපත්‍රයක් නැතුව මේ කැණීම් කටයුතු කරලා ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. එවැනි දේ ඒ නීතිය ක්‍රියාත්මක කරන වෙලා නැත්නම් ඒ ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ ක්‍රියාත්මක වෙලා වෙන්නේ නැත්නම් ඒ ගැන සොයා බැලීමට මම නියෝජන ඇමතිවරයා වශයෙන් වගකීම් බාර ගන්නවා.
බොහොම ස්තුතියි. ගරු පොඩි කාලයේ පිළිමද ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ප්‍රශ්නාංක 6 ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා පළාත් සභා පළාත් පාන ක්‍රීඩා අමාත්‍යාංශය ඇසීමට.
අර යෝජ කතා නායකතුමනි මම අතුරු ප්‍රශ්න අහන්න නැතු මටත් තියෙනවා පැහැදිලි කිරීමක් ගන්න මේ එතුමා මගේ කාලය ගන්න දෙතන. මට ඉතා වැදගත් කාරණයක් අහන්න තියෙනවා මගේ කාලේ මම ප්‍රශ්න අහන්නේ නැතු මගේ ප්‍රශ්න
අහන්න කමන්නේ. ඕඩර් ප්ලීස්. ගරු වාසුදේව නායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්න.
අපේ ගරු ඒශාන් විතානගේ මන්ත්‍රීතුමා ගත්තු ප්‍රශ්නය මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් පස්සෙත් මේ STF එක මේ කරන මෙහෙයුම් නවත්වන්න අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කතා කළා. නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු පිරිසට දැනුම් දුන්නා පහලට දැනුම් දී යුතුයි කියලා. ඒ අනුව උදැල්ලෙන් කූඩෙන් ගංගාවල් වල ඇලතුල වල වැලි හේදීමේ අයිතිය තහවුරු කරන්නේ කියලා පොලිසියට. පොලිසිය එක බාරගත්. හා කියන්න.
ගරු ඇමතිතුමා ඔබතුමා ඒක දැන් කලින් පිළිතුරු දුන්න එක
අවශ්‍ය වෙන්නේ. කලින් පිළිතුරු දුන්නා.
හරි බොහොම ස්තුතියි.
ඒක යම් දැනක
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 6 ගරු මන්ත්‍රීතුමා.
ගරු කතා නායකතුමනි මම අහනවා මට එතුමගෙන් අහන්න බැරිද මගේ කාලය අරගෙන මරක් තියෙන එතුමගේ පොඩි
බොහොම කනගාටුයි මට ඒක නිදෙන්න බෑ. ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න අද ගරු ඇමතිතුමා ඉන්නවද? ඇමති නියෝජ්‍ය ඇමතිතුමනි.
ඉලිතරකුත් නැහැ සතියක් කල් ඉල්ලලා.
මේක දෙවෙනි පාරට මේ අහන්නේ ගරු ඇමතිතුමා.
සතියක් ඉල්ලලා තියෙනවා.
ප්‍රශ්නාංක 7 ගරු වාසුදේව නායක මන්ත්‍රීතුමා.
මම
විදුලි බලසා පුනරුජීවන බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු සභාපති නියෝජ්‍ය කතානායකතුමනි, ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම වයඹ උතුරු උතුරු මැද හා නැගෙනහිර ඇමතුම් මධ්‍යස්ථාන තුල මිනිස් බල සේවකයන් 83 දෙනෙකු ඇමතු නිලධාරීන් ලෙස වසර 3කට අධික කාලයක් පැය 24ක් පුරා සේවයේ මුර 3ක් යටතේ ඉන්න බවට ගරු මන්ත්‍රීතුමා මම අහලා තිබෙනවා. ඒක සත්‍යයක්. ඒ වගේම ඔවුන්ගේ සේවය ස්ථිර කළ නැහැ කියන එකත් සත්‍යයක්. තුන්වෙනි ප්‍රශ්නය ඔවුන්ව ඉවත් කිරීමට කිසිම අදහසක් නැහැ. ඔවුන් බැඳිලා තියෙන කොන්ත්‍රාත් පදනම මත තවදුරටත් කොන්ත්‍රාත් පදනම මත ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ සේවය පිළිබඳ සලකා ඔවුන් විදුලි බල මණ්ඩලයේ ස්ථිර හෝ තාවකාලික සේවයට අන්තර්ගහණය කිරීමට පියවර ගන්නවාද කියලා එතුමා අපෙන් ප්‍රශ්නයක් අහලා තිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ සඳහා පිළිතුර ඇමතුම් මධ්‍යස්ථාන සේවකයන් අතරින් සුදුසුකම් සපුරා ඇති අය ලංවීම ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා සලකා බැලීම සඳහා ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරු ස්ථීර තනතුර බඳවා ගැනීමට අදාළ විභාගයක් පැවැත්වීමට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පුහුණු කිරීම විසින් කටයුතු කරමින් පවතිනවා. ඊළඟ ප්‍රශ්නය අදාළ නොවේ. ගරු නියෝජ කතානායකතුමනි, ලංකා විදුලි බල මණ්ඩලය මෑන් පවර් සේවකයන් 6000කට ආසන්න ප්‍රමාණයක් ස්ථිර කළ තියෙනවා. දැන් ඒ වගේම 2014 අවසානයේ වන විට මාස 6කට වඩා සේවය කළ තිබුණාද කියන පදනම තමයි අපි සලකලා බැලුවේ. මූලික සුදුසුකම් නැති අයටත් අවස්ථාවක් දුන්නා. නමුත් අමාත්‍ය මණ්ඩලය මෑන් පවර් සේවකයන් විදුලි බල මණ්ඩලයේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා අනුමැතිය ලබා දෙන අවස්ථාවේදී මේ අවසාන වතාවවත් නැවත මෙවැනි අන්තර්ග්‍රහණය කිරීම වලට ඉඩ නොදෙන බවත් නොදිය යුතු බවත් දැනුම් දීලා තියෙනවා. එනිසා අපි මේ අමතු මධ්‍යස්ථානවල සේවය කරන සේවක සේවිකාවන් කෙරෙහි කාරුණිකව ඔවුන් ඉන්නේ කොන්ත්‍රාත් පදනම් මත මේවා මේ තැනැත්තන්ට සුදුසුකම් ඇති අයට අයදුම් කිරීමට අවස්ථාව දීලා තියෙනවා. ඒ අනෙක් සෑම කෙනෙක්ම වාගේ ඒ තරඟ විභාගයට මුහුණ දීලා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා සේවයට ඇතුළත් වී තිබෙනවා. ඒ සඳහා අවකාශය අපි ලබලා දෙනවා කියන කාරණය කියන්න කැමති.
ගරු වාසුදේවනායක ආරම්භ කරන්නේ විදුලි බල අමාත්‍යාංශයට ප්‍රශංසා කරමින් මේ මිනිස් බල සේවකයන් 6000ක් අන්තර්ග්‍රහණය කිරීම ගැන. ඇත්තටම මේ අය අන්තර්ග්‍රහණය කරන්න වෙන්නේ මේ අය බඳවා ගැනීම නිසා. තව බඳවා ගැනීමේ නීතියක් පැහැදිලිව තියෙනවා නම් මේ ප්‍රශ්නය මතුවෙන්නේ නැහැ. ඒක ඔබතුමන්ලාට බාරයි. දෙවෙනි කාරණය මට ඒකත් එක්ක මතුවෙන්නේ මේ ඇමතුම් මධ්‍යස්ථානවල ඉන්න අයගේ මොන සුදුසුකම්ද තිබෙන්නට ඕනේ මේ ඉල්ලුම් කරන්න මේ පවත්වන්න යන විභාගයට. එතකොට මේ අයට ඒ සුදුසුකම් නැති වුණත් ඒ සුදුසුකම් ලබා ගන්නට කාලයක් දෙනවා නම් ඒක නේද සාධාරණ හා යුක්තිය? මේ මගේ පළවෙනි ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදුලි බල මණ්ඩලයේ කලින් තිබුණු ප්‍රතිපත්ති, අපේ රජයේ ඉන්න කලින් තිබුණු ප්‍රතිපත්තිය තමයි ස්ථිර සේවකයන්ගේ සංඛ්‍යාව වැඩි නොකළ යුතුයි, කොන්ත්‍රාත් නැත්නම් මෑන් පවර් සේවකයන් මෑන් පවර් සමාගම් හරහා සේවකයන් බඳවාගෙන අඩු වැටුපට අඩු පහසුකම් වලට සේවය ලබා ගැනීම තමයි කළ යුතු වන්නේ ආයතනයේ ලාභය තකා කියන ප්‍රතිපත්තිය. අපි බලයට පත්වෙත්ති ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මැතිවරණ ව්‍යාපාරයේදීම පොරොන්දුවක් දුන්නා. අපේ ඉල්ලීම අනුව මෙම ප්‍රතිපත්ති අපි වෙනස් කරනවා. දැනට මෑන් පවර් සේවකයන් වශයෙන් ශ්‍රමයේ සූරාකෑමකට ලක්වෙන ඒ සේවකයන් දහස් ගණනට අපි සේවය ලබා දෙනවා කියලා. මේකේ තියෙන බරපතලකම නියෝජ්‍ය කතානායකතුමනි, මුළු විදුලි බල මණ්ඩලයේම සේවකයන් 25,000යි. අපි 6,000ක් ස්ථිර කරා. ඒ කියන්නේ 125ක්. අද විදුලි බල මණ්ඩලයේ ඉන්න සේවකයන්ගෙන් 4/5ක් අපි මෑන් පවර් සේවකයන් වශයෙන් ඉඳලා ස්ථිර කරපුවායි. අපේ රජයේ බලයට පත් වුණේ නැත්තම් මේක වෙන්නේ නැහැ. කලින් රජයේ යට තිබුණේ ශ්‍රම සූරාකෑමේ ප්‍රතිපත්ති අපි කහවසි කරා. මම ඔබතුමාට වගකීමෙන් කියනවා, අලුතෙන් කිසිම මෑන් පවර් සේවකයෙක් බඳවගන්නේ නැහැ. මෑන් පවර් ප්‍රතිපත්ති අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එකම සේවය තුළ වරප්‍රසාද දෙකක් ලබන සේවකයන් සිඳීම තුළ ආයතන තුළ ගොඩක් ගැටලු මතු වුණා. මානුෂිකත්වය පිළිබඳ ගැටලු මතු වුණා. බොහොම ස්තුතියි. අපි ඒ වගේම ඒ මෑන් පවර් සේවකයන් වශයෙන් ඇතුළත් වෙලා හුදකලා වෙලා ඉතුරු වෙලා ඉන්න මේ පිරිස ගැන අපි සානුකම්පිතව සලකා බලනවා. ඔවුන්ට අවස්ථාව සලසා දෙන්න තීරණය කළා තියෙන්නේ. ඔබතුමාලාගෙත් මේ අදහස් අපි සලකා බැලීමෙන් පසු.
බොහොම ස්තුතියි.
නාගේ සුදුසුකම් මොනවද මං ඇහුවේ? විභාගයට යන
මෙයට අදාළ සුදුසුකම් වෙන්නේ ලිපිකරුවන් හා අදාළ වන සමාන සුදුසුකම්, උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ඒ වගේම ඉංග්‍රීසි සිංහල ගණිතය විෂයන් වලට සමාන. එසේ කරන්න නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බඳවා ගැනීමේ කාර්යපරිපාටිය නැවත වෙනස් කරන්න වෙනවා.
බොහොම ස්තුතියි. මේකේ ප්‍රශ්න කීපයක් ඔබතුමා අහනවා. මේ දැන් කීවෙනි ප්‍රශ්නද මේ අතුරු ප්‍රශ්න? දෙවෙනි ප්‍රශ්නයත් ඔබ එතුමා උත්තර පිළිතුරක් දුන්නා. නෑ ඔබතුමා ප්‍රශ්න අතුරු ප්‍රශ්න දෙකක් ඇහුවා නෑ ගරු මන්ත්‍රීතුමා මට කිසි ගැටලුවක් නෑ නමුත් කාලය පිළිබඳ ප්‍රශ්නයක් අද තියෙනවා ඒකයි මම මේ කියන්නේ
දවසේ වැඩ කටයුතු
දයසේ ජයසේකර මන්ත්‍රීතුමා අහන්න ඔබතුමාගේ කාරණේ
අර නියෝජ්‍ය කතානායකතුමා සුදිවන්ත වෙනවා මම අහන්න කැමතියි අපේ නියෝජ්‍යතුමාගෙන් දැන් මේකට පොඩ්ඩක් එහාට යන ප්‍රශ්නයක් විදුලි බල මණ්ඩලයේ තියෙන නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැනට මේ වින් පවර් නැත්තම් සුලම් බලයෙන් ක්‍රියා කරන විදුලි බලය උත්පාදන වැඩපිළිවෙල සහ ඊළඟට අනිකුත් පුනර්ජනීය බලශක්තිය පිළිබඳව තියෙන ප්‍රශ්නයක් විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. මෙගාවොට් 100කට වැඩිය ඇවිල්ලා තියෙන ව්‍යාපෘති සියල්ලම දැන්ට නතර වෙලා තියෙනවා. ඉතින් ඔබතුමාලා හැමදාම මේ දැන් විශාල අර්බුදයක් තියෙනවා මේ තාප විදුලි බලයෙන් විශාල මුදලක් වියදම් කර කර බිලියන ගාණක්. ඔබතුමාලා මේකට වැඩපිළිවෙල සකස් කරන්නේ කවද්ද මේ වැඩපිළිවෙල දැනට නතර වෙලා තියෙන සම්පූර්ණයෙන්ම ඔබතුමාලා ඉල්ලනවා.
පුලුවන් තරම් කෙටියෙන් උත්තර දෙන්න
කරනවා. මේක මේකට මේ ගොඩක් මාංශින කෙනෙක් විතර ඔබතුමායි මම ඉල්ලනවා කරුණාකරලා මේකට ඔබතුමා මොකද්ද දැනට අරන් තියෙන පියවර පිළිබඳ
කරුණාකරලා හරි බොහොම ශෝතේ එතුමා උත්තර දෙයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කලින් තිබුණු දූෂිත බලපත්‍ර ක්‍රමය අහෝසි කළා. ඒ වෙනුවට සම්පූර්ණ තරඟකාරී පිරිසිදු ක්‍රමවේදයක් පටන් ගත්තා. සූර්ය බලය සඳහා මෙගෝට් එක බැගින් වූ බලාගාර 60ක් ඉන්පසුව නැවත එක බැගින් වූ බලාගාර 90ක් සඳහා ටෙන්ඩර් කළා. ඒ වගේම තව මාසෙකින් සුලම් බලාගාර මෙගෝට් 70ක් සූර්ය බලාගාර මෙගෝට් 150ක් ටෙන්ඩර් කරනවා. ඒ වගේම මෙගෝට් 10 බැගින් වූ බලාගාර දෙකක් ටෙන්ඩර් කරා. කලින් මිලෙන් 50කට අඩු වුණා. ඒ වගේම සුලම් බලාගාර දෙකක් ටෙන්ඩර් කරා. කලින් මිලෙන් 50කට අඩු වුණා. ඔය 100යි 200යි 300යි කියලා අරන්ගෙන සියලු දෙනාම කියන්නේ Tamanට unsolicited විදිහට ඔවුන් කියන ගණන් වලට කොමිස් එකක් මත බලපත්‍ර දෙන්න කියලා. අපි එහෙම දෙන්නේ නැහැ. තරඟකාරී ලෙස ඉදිරිපත් වෙලා ඒ අවස්ථාව ලබා ගත යුතුයි. මේ වෙනකොට සූර්ය බලයේ වර්ධනය අපි වෙනකොට තිබුණේ මෙගාවොට් 32යි දැන් මෙගාවොට් 200ක් තියෙනවා. 100ට 700ක වර්ධනයක් තියෙනවා. ඒ වගේම සුලං බලය 150ක වර්ධනයක් තියෙනවා. ඒ වගේම ඉදිරියේ මහා පරිමාණ මෙගාවොට් 100 බැගින් වූ බලාගාර දෙකක් පුනරින් සහ සියඹලාණ්ඩු වෙනවා. ආයෝජකයන් ඉන්නවා නම් සූදානම් වෙලා ඉන්න නියම ආයෝජකයෝ. ඒ කියන්නේ මේ දූෂිත ක්‍රම වලට එන අය නෙමෙයි නියම ආයෝජකයන්ට අමාත්‍යංශයට ඇවිල්ලා විස්තර ලබා ගන්න පුළුවන්. දැන් ඉඳලා සූදානම් වෙන්න පුළුවන්. ස්ටෙන්ඩර් කාර්යපටි පාටියේ පමණක් ගරු හිටපු ගරු මන්ත්‍රීතුමනි අපි ඒ සඳහා සූදානම් වෙලා ඉන්නවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රශාංක අට ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා. ප්‍රශාංක 9 ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමා. ප්‍රශාංක 10 ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
මම අහනවා ගරු කතානායක.
උදාර සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ නැසීමට
ඔජ්ජ කතානායකතුමනි මුදල් ලැබෙත්තුමා සති දෙකක් කල් ඉල්ලනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 11 ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා
අහනවා.
නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවගේ නැසීමට.
මුදනාම් කේල්විකේ මරුමණි ආම් රෙන්ඩාම් කේල්විකේ අනුරාධපුර මාවට්ටத்தில் 2017 ஆண்டு வரையான காடுப்பகுதியிலே பதவிய எபிதிகோலாவு மதவாட்சி ஹொரவப்பத்தான மகிழ்விலாட்சி ஆகிய பிரதேச செயலாளர் பிரிவிலே 267 குடும்பங்களுக்கு முன்னுரிமை அடிப்படையிலே அரசாங்கத்தினாலும் வேறு தொண்டர் அமைப்புகளினாலும் உதவிகள் மூலம் வீடுகள் அமைத்து கொடுக்கப்பட்டிருந்தன. நிரந்தரமாக மீள்குடியேற்ற எஞ்சிய 604 குடும்பங்கள் வீடுகளை வழங்க வேண்டியுள்ளது. எதிர்வரும் ஆண்டிலே நிதி அமைச்சினால் நிதி ஒதுக்கீடு செய்யப்பட்டால் அதற்கு முன்னுரிமை கொடுத்து அந்த அடிப்படையிலே வழங்குவதற்கு வழங்குவேன் என்று கூறுகிறேன்.
பிரச்சனைக்காகணுமா எங்களுடைய அமைச்சர் அவர்களே, உங்களுக்கு நன்றாக தெரியும், 1993 ஆண்டு அனுராதபுர மாவட்டத்திலே மிகுந்தலை தெரு தொகுதியிலே கனால்புல என்னும் நகரிலே 15 குடும்பங்கள் இன்னும் அகதிகளாக அவர்கள் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். உங்களுக்கு பலமுறை நான் கடிதங்கள் மூலம் சமர்ப்பித்திருந்தேன். இன்னும் அவர்களுக்குரிய வீட்டு திட்டங்களை நீங்கள் வழங்கவில்லை. உங்களுக்கு நான் நன்றி செலுத்துகின்றேன். என்னுடைய மாவட்டத்திலே 266 வீடுகளை கட்டி கொடுத்திருக்கின்றீர்கள். தேவையானவர்களுக்கு அதை நீங்கள் கொடுத்து சென்றடையவில்லை என்பதனையும், ஏன் நீங்கள் அனுராதபுரம் மாவட்டத்திலே கனாப்புலையில் வாழ்கின்ற 1993 இருந்து வாழ்கின்ற அந்த மக்களுக்கு உங்களால் ஏன் அந்த வீட்டு திட்டத்தை கொடுக்க முடியாது என்பதை மிக மனவருத்தத்தோடு நான் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன்.
நன்றி, உங்கள் மனவருத்தத்தை நான் ஏற்றுக்கொள்கின்றேன். ஆனாலும் 250, அதாவது நான் கூறியது போல் 286 குடும்பங்களுக்கு நாங்கள் வீடுகளை கட்டி கொடுத்திருந்தோம். அந்த நேரத்திலே நீங்கள் அந்த வீடுகள் சரியான மக்களுக்கு செல்லவில்லை என்றால் அதற்கு ஏற்ற விதத்திலே நீங்கள் அந்த குறை நிவர்த்தி செய்வதற்காக நீங்கள் அந்த நேரத்திலே எடுத்திருக்க வேண்டும். மற்றும் நான் கூறுவது என்னவென்றால், அனுராதபுரத்திலே 861 வீடுகள் அல்லது 70 குடும்பங்களுக்கு வீடுகள் கொடுக்க வேண்டும். இப்பொழுது 257 வீடுகள் கொடுத்தாச்சு. உண்மையாக நாங்கள் பார்க்கும் பொழுது அனுராதபுரத்திலே 29.8 விகிதத்திலே நாங்கள் வீடுகளை கொடுத்திருக்கின்றோம். ரெண்டாவதாக, வடக்கு கிழக்கு பகுதியிலே 184,000 வீடுகள் தேவை. அதற்கு எங்களுடைய அமைச்சின் மூலமாக என்னுடைய காலத்திலே அது 17,000 வீடுகளை நாங்கள் கட்டி கொடுத்திருக்கின்றோம். அப்படி பார்க்கும் பொழுது எங்களுடைய விகிதத்தில் பார்க்கும் பொழுது 9.2 விகிதம்தான் எங்களுடைய வடக்கு கிழக்கு பக்கத்துக்கு கொடுத்திருக்கின்றோம். ஆனால் அனுராதபுர பக்கத்திலே பார்க்கும் பொழுது 29.18 விகிதத்துக்கு நாங்கள் வீடுகள் கொடுத்திருக்கின்றோம் என்று கூற விரும்புகின்றேன்.
தேவனி யாத்திரை பிரசன, கௌரவ அமைச்சர் அவர்களே, உங்களுக்கு நன்றாக தெரியும் அனுராதபுர மாவட்டம் எல்லை கிராமம் மதவச்சி தேர்தல் தொகுதி முல்லைத்தீவு மாவட்டத்தையும், வடகிர தேர்தல் தொகுதியானது மன்னார் மாவட்டத்தின் எல்லைப்புறத்திலும், ஒரோபத்தான தேர்தல் தொகுதி திருகோணமலை மாவட்டத்தின் எல்லைப்புறத்திலும் அமைந்திருக்கின்றன. இங்கு வாழ்கின்ற மக்கள் பயங்கரவாதத்தினால் பாரிய இழப்புக்கு உள்ளடக்கப்பட்டவர்கள். அவர்களின் பிரச்சனையை இன்னும் அனுராதபுர மாவட்டத்தில் உள்ள வேறு எந்த நிறுவனத்தினாலே வேறு எந்த அமைப்புக்குனாலே அவர்களுடைய வீட்டு பிரச்சனையை இன்னும் தீர்க்கவில்லை. காரணம் என்னவென்றால், இங்கு உள்ளவர்களும் பேசுகின்ற பொழுது சொல்கின்றார்கள், அதற்கு என்று ஒரு அமைச்சரை உருவாக்கி இருக்கின்றோம், அந்த அமைச்சர் மூலம்தான் அதற்குரிய பிரச்சனைக்கு தீர்வாண வேண்டும் என்று. ஆனால் நீங்கள் சொல்லுகின்றீர்கள், உங்களுடைய வடகிழக்கு வீட்டு திட்டத்தை நீங்கள் வீதசார அடிப்படையிலே நிரூபிக்கின்றீர்கள். இம்முறை வரவு செலவு திட்டத்திலும் 1,000,000,000 கோடி ரூபாய் நிதிகள் உங்களுடைய வடகிழக்கு மாவட்டத்துக்கு வீட்டு திட்டங்களுக்கு ஒதுக்கப்பட்டிருக்கின்றது. நாங்கள் அதை சந்தோஷமாக ஏற்றுக்கொள்கின்றோம். காரணம் என்னவென்றால், அங்கு வாழ்கின்ற மக்களும் மக்கள்தான், அனுராதபுரத்தில் வாழ்கின்ற மக்களும் மக்கள்தான். ஆனால் பாரிய பிரச்சினைக்கு உள்ளடக்கப்பட்டவர்கள் தான் எல்டிடி இயக்கத்தினராலும் அரசாங்கத்தினால் நடைபெற்ற யுத்தத்தில் பாதிக்கப்பட்டவர்கள் இராணுவத்தினாலும், யாரும் சமமான அந்தஸ்தில் நீங்கள் கவனிக்கப்பட வேண்டும். அதனால் கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் வடகிழக்குக்கு கொடுக்கின்ற முன்னுரிமை ஏன் அனுராதபுர மாவட்டத்தில் வாழ்கின்ற பாதிக்கப்பட்ட மக்களுக்கு நீங்கள் அரசாங்கத்தில் நிதி ஒதுக்கப்பட்டால் மாத்திரம் வழங்குவேன் என்று சொல்கின்றீர்கள்? ஏன் மற்ற நாடுகளிலிருந்து வழங்குகின்ற இந்தியா நாட்டினில் வழங்குகின்ற வீட்டு திட்டத்தின் மூலம் அனுராதபுர மாவட்டத்தில் வாழ்கின்ற 267 பேருக்கு உங்களால் கொடுக்க முடியாது என்பதனை இந்த சபையிலே மிகவும் கவலையோடு தெரிவித்துக் கொள்கின்றேன்.
அவர்களே, நீங்கள் கேட்ட கேள்விக்கு நான் முன்பு மறுமொழி கொடுத்திருக்கின்றேன். என்னுடைய அமைச்சின் மூலமாக எனக்கு நிதி கிடைத்தால் அனுராதபுரம் இல்லை எந்த பகுதியிலே பிரச்சனைகள் இருந்ததோ அவர்களுக்கு வீடு வழங்க வேண்டுமென்றால் அந்த பகுதிகளுக்கு ஏற்ற வாதத்திலே நான் வீடுகளை தருவேன். நான் கூறியது போல் முன்பு முதலாவது வருடத்திலே எனக்கு 19 மில்லியன் கொடுத்தார்கள். அதுக்கு பிறகு 14 மில்லியன் கொடுத்தார்கள். 19 பில்லியன் கொடுத்த காலத்திலே நான் 11,000 வீடுகளை கட்டினேன். ரெண்டாவதாக 14 பில்லியன் கொடுக்கும் பொழுது நான் 7,000 வீடுகளை கட்டினேன். எல்லாமா இப்பொழுது 18,000 வீடுகளை நாங்கள் கட்டி கொடுத்துருக்கிறோம் மக்களுக்கு. சென்ற ஆண்டு எங்களுக்கு நிதி கிடைக்கவே இல்லை. 750 மில்லியன் தான் கொடுத்தார்கள். இந்த ஆண்டிலே அவர்கள் எங்களுக்கு நிதியை கொடுத்தால் அந்த நிதியின் மூலமாக உங்களுடைய வீடு திட்டத்தை நாங்கள் செய்து வருவோம். இந்தியாவில் இல்லை, யார் கட்டினாலும் எனக்கு பிரச்சனை இல்லை. அந்த வீடுகளை கட்டுவதற்கு எனக்கு ஒரு வழி இருந்தால் அந்த வீடுகளை கட்டி உங்கள் மக்களுக்கு கொடுப்போம்.
தேங்க்யூ, தேங்க்யூ. நோ நோ மோர் க்வெஸ்சன், சாரி. க்வெஸ்சன் நம்பர் 2, பிரசாந்த் 12, கௌரவ் விஜித் ஹேராத் மாதிரிதுமா. முது குமார் மந்திரிமா, தான் பிரசா இதுக்கு அகலத்தையும் ஞாபகம் பிரசாண்டுமே பிரஷாங்க 11, கௌரவ் விஜித் ஹேராத் மந்திரிமா, சாரி 12, பிரசாங்க 13, கௌரவ் மரிக்கார் மந்திரிமா,
நியோஜகத்தானி,
கௌரவ் அக்ரமாத்தியதுமா சஹ ஜாதிக பிரதிபத்தி ஆத்திக அமாத்தியமாக நசீமட்டு
மாசியா கல் இல்லா திபின
மொஹம் ஸ்தூதி. பிரசாங்க கௌரவ் மரிக்கார் மந்திரிமா,
அவதானம் யமுகரன் கமதி மம பார்லிமேந்துவே மந்திரிவரக்கிட்ட மட்டலபன வரப்பிரசாத அடத்தே அஹன பிரஸ்னகட்ட அதால அமத்திவரையா பிலித்துரு தென்ன கலிங் ஏ ஆயத்தனேன் மட்ட பிலித்துரு லிப்பியேனோ மங்கித்தன்னேக்க சம்பூர்ண வரதி மே பிலிபந்தோ ஹோயாபாலல பீவர கண்ணகில மா புத்துமாக இல்லி மக்கர் மகத அதால அமத்திவரையா தமை பிலித்துரு தென்ன பார்லிமேந்து ஏதுலே
ஆயத்தனேன் பிரசாங்க 14, முகமத் நசீர் மந்திரிதுமா அக்ரமாத்தியதுமா ஜாதிக பிரதிபத்தி ஆர்த்திக கட்டித்துவ அமாத்தியமாக நசீமட்டு. பிரசாங்க 15, கௌரவ் பிமான ரத்நாயக மந்திரிதுமா கனிஜ தேல் சம்பத் சங்வாதன அமாத்தியமாக நசீமட்டு. பிரசாங்க 15,
சத்யா கால் இல்லாத வேணும்
பொம்ம ஸ்தூதி. දෙවෙනි මට්ටමේ ප්‍රශ්නාංක 3 ගාධරි මන්ත්‍රීතුමා වෙනුවෙන් කවුරුත් හරි මේ ප්‍රශ්න අහනවද? මොකද පුතේ පොයින්ට් ඔෆ් ඕඩර් එක?
බෝඩ මේ මේ පාර්ලිමේන්තුවේ හැමදාම සහභාගී වෙන අවසාන වෙන ඉන්න මන්ත්‍රීරුක වශයෙන් මම මෙතන හිටියා. මම මේ මේ සභාවේ ප්‍රශ්න අහනදී අපි හොඳට අධ්‍යයනය කෙරුවා. තමුන්නාන්සලා සමහර අයට කතා කරන්න දෙන ඕන තරම්
මම එක පිළිගන්නේ ගරු මන්ත්‍රීතුමා. ප්‍රශ්නාංක 3 ගරු මන්ත්‍රීවර ගරු ප්‍රභා උදේ ප්‍රභාත් ගමන්පිට මන්ත්‍රීමා වෙනුවෙන් ප්‍රශ්නය අහනවද කවුරු හරි මන්ත්‍රීවරයෙක්? ප්‍රශ්නාංක 8 ප්‍රශ්නාංක 6 ඔව් සුජීව සේනසේන මරු මන්ත්‍රීතුමා ඇමතුමා. ගරු සුජීව සේනසේ
එරුම පොඩක් දැනගන්න අහන්න.
ප්‍රශාංක 8 බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි.
ඇන්තඩේ කපණ්ඩේක හොඳ වතනේ වතනේ තේරුවන් නැත්තම් හොඳ සිංහල ඔබතුමාට හොඳ ඔබතුමාලා 3 දෙනාට හොඳයි කියන වතන අනුව.
ප්‍රශාංක 8 ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීමා වෙනුවෙන් මේ ප්‍රශ්නේ කවුරු හරි මන්ත්‍රීවරයෙක් අහනවද? ප්‍රශාංක 9 ගරු තුෂාර ඉඳුනේ අමරසේන මන්ත්‍රීමා වෙනුවෙන් මේ ප්‍රශ්නය
අහනවා. ගරු
ගරුනි දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
ප්‍රශාංක 12 ගරු විජිත හේරත් මන්ත්‍රීමා වෙනුවෙන් මේ ප්‍රශ්නය මන්ත්‍රීවරයෙක් අහනවාද?
ඉදිරිපත් කරනවා. ටෙම්ප්ලින් ඉට් සර්.
ගරු මොහමඩ් නසීර් මන්ත්‍රීමා වෙනුවෙන් ප්‍රශාංක 14 කවුරු හරි මන්ත්‍රීවරයෙක් මේ ප්‍රශ්නය අහනවාද?
ඉදිරි සභාගත කරනවා.
හරි, බොහොම ස්තුතියි.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. பிரதம அமைச்சர் கொள்கை மற்றும் பொருளாதார அலுவலர்
இட் ஹஸ் டு பி டேபிள் யூ கான்ட் ஆஸ்க் தி க்வெஸ்சன் ஆன் தி செகண்ட் ரவுண்ட்.